ప్రబల విజిత ఖైరత్
గారు నియోజకవర్గ సభా సభాపతితుమని, మే ఆండవ బలేట పత్వెన్నెమ దూషణ వంచా నాస్తి నతి కరణవా కియన పొరందువత్ ఎక్క ఎనిసా అల్లస దూషణేట తిత తెబీమ ఆండవే ప్రధాన వగకీమ. నముత్ అవురుదు తునై మాస అటకట పాస్సే తమై ఏ పిలిబందవ నీతి రీతి సకస్కర ఏకేమ పెహదిలి ఒప్పు వెనవా ఆండవ మే పిలిబందవ కొయితరాం అకారక్షమద దుర్వలద కినేక తవురుదు తునై మాస అటక్ ఎనకం మే పనత్ సంశోధనేకరన్ ఇవగేమ విశేష అధికరణ పీఠవన్న మే ఆండవట హక్యావక్ లెబున్నెహ తేకెం జనతా బలాపొరుత్తు వెచ్చ ఏ బలాపొరుత్తువ ఇటుకరన్న ఆండు అసమత్తునా కినేక దెం ఒప్పు కర్ల ఇవరై ప్రమాద వేళ హరి అవురుదు తునాయి మాస అటకట పస్సే హో మీ దూషణ అల్లస్ సంబంధే తీన నీతిరీతి శక్తిమత్కరన్న మధ్యత్తీమ గెన అపి సతుటు వేనవ విశేషం అల్లస్ పనత్ శ్రే మహా మహేశ్వరత్ అధికరణ వలట పమనాయి మిత ఇడపహసుకాం తిబునే నడు పవరన్ తేయ వినస్కర్ల మహాధికరణ వలటత్ ఏ నడు పెవరీమే హెకియావక్ మే పనత సంశోధన పాస్సే లెబెన్ ఎత్తటమ బలతల వినస్కరీమ కల యుతుదయాక్ మీట కలిం కల యుతుదయాక్ నముత్ ప్రమాద వేళ హరి కరుపేక హొంద ఇవగేమ నియోజకవర్గ సభ సభాపతితుమని మీ అల్లస్ పనత సంశోధన కరణ వగేమ అల్లస్ దూషణ విమర్శన కమిషన్ సభావ శక్తిమత్ క్రిమత్ కాళీన అవశ్యతవ్యాక్ కాళీన సహ ఇక్మన్ అవశ్యతవ్యాక్ కుదిర దక్కిం ఇప్పుడు అపి దెక్క మెరటే అల్లస్ దూషణ కమిషన్ సభావ స్థాపిత కరాట ఎహి కటయుతు కరగని అన్న అవశ్య బలతల సహ నిలదారీ ఇవగేమ అవశ్యకరణ సంపత్ భౌతిక సంపత్ బహుగే కాలాంతరక్తిస్సే లబాదుని నెహ దనుత్ ఏక ఇష్టవేళ నెహ యమ్ యమ్ ప్రతిసంస్కరణ కల్ల తీను జయంపతి మంత్రితుమా మతుకరపు కారణావ అల్లస్ నిలదారీ పోలీస్ నిలదారీ సహ నీతిజ్ఞవరుణ్ వితరక్వేళ మది నీతిజ్ఞవరుణ్ ఏ నడు ఫైల్ ఏమైనా లిపిగను సకస్కరణం ఏవా ఉసావిటి దిరిపత్కరణం పోలీస్ నిలదారిని విమర్శనే కరణం ఇటెహా గిహిల్లా వివిధ శ్రేష్టవల నిలదారి మేకట బంధవగత హితు గణకాధికారి వరుణ్ ఇవగేమ అధికరణ శ్రేష్ఠ పిలిబంద వైద్య అధికరణ విద్యా పిలిబంద అన్నాయ ఇవన్నీ వివిధ అయ దేక మహితాన్ని దెంగ్ తున్సియక బంధవా గనీమక్ అల్లస్ కొమిసం మగిన్ పహుగే కాల యోజన కర్ల తిబుణ వివిధ శ్రేష్టవల ఇన్నాయ బంధవగాన్న దెంగ్ పియవర గనిమింతిన కిలత్తమై పహుగే కాలే అప్పటి దెనగాని లేబు తేవగేమత్తమై దెనట ఏ కొమిసమే వెడకర్ణ నిలదారింగే ప్రశ్న అపి దాన్న పహుగే కాలే లొకు ప్రశ్నయాక్ తిబుణ గుడాక్ నడు ప్రమాద వెనువ నీతిపతి దెపార్తమేంతు ఏకట ప్రధాన హేతు అక్తమై నీతిపతి దెపార్తమేంతుయే అవశ్యకరణ నిలదారిన్నెహ ఎన్న సీమిత పిరిసట విశాల నడు ప్రమాణయాక్ గొనుకరన్న హెకియావక్ నెహెకి ఏ తరం ప్రమాణి వెడీకి ఇది ఎకట ఎక హేతు అక్తిమున నీతి నిలదారి ఏ దెపార్తమేంతుల రెందెన్నెహ ఉదయగి వెటు పిలిమంద ప్రశ్నయాక్ తిబున్ ఎనిసా ఓన్ సామాన్య నీతిజ్ఞవరు విధిట ఉసావియే నడుహన్న అనవ ఒంటే అం ఆదాయమకు ఉపయోగన్న పులువా నీతిపెద్ద పార్థమేంతి లెబిన పడి సహా అనికు పహసుకం మదినిస ఎనిసా వివిధ అవస్థావలది ఏ పిలిమంద అపి మతుకర్ల బహుగే కాలే యం వెటు పడివీమక్ నీతిపెద్ద పార్థమేంతు సహా నీతి కెటుంపత్తాన్సేట లెబును తురు మీ అల్లస్ కొమిసమకి అన్నెత్ విశేషమ్మ జనాధిపతి వర ఎటతట రుజువుమ వెన్న స్వాధీన కొమిసమక్ నము తల్లస్ కొమిసమే వెడకర్ణ నీతి నిలదారి సహా అనుకు నిలదారి ఏ అయత్ నీతిపతి డిపార్ట్మెంట్తో సహా నీతి పనత్కెటుం పత్తాన్సి వగేమ సమాంతర శ్రేణి ఇన్న అయ ఎస్ఎల్ పహ శ్రేణి అట అయత్ అయ అర నీతి కెటుం పత్తాన్సే అయగే వెటు పెడి ఉనాట నీతిపతి డిపార్ట్మెంట్ నిలదారింగే వెటు పెడి ఉనాట අල්ලස් කොමිසමේ රාජකාරිකර නිලධාරීන්ගේ වැටුප් පැඩීමක් වුණේ නැහැ. ඒ අතර ඒ දෙගොල්ල අතර පරතරයේ මූලික වැටුපේ 30,000ක් විතර තියෙනවා. 38,000ක් විතර. ඉතින් ඇත්තටම එතකොට නැවත ප්‍රශ්නයක් එනවා. අල්ලස් කොමිසමේ දැනට ඉතුරු වෙලා ඉන්න නිලධාරීන් ටිකත් වැඩිකල් එතන රැඳී ඉන්නේ නැහැ. ඔවුන් බලනවා එක්කෝ පෞද්ගලිකව උසාවියට ගිහිල්ලා පෞද්ගලික නඩු කතා කරන් නීතිඥවරු විදිහට මැදිහත් වෙන්නේ. මොකද මෙහි ඉන්න නීතිඥවරුන්ට ලැබෙන වැටුප සාමාන්‍ය උසාවියක නඩු කතා කරන නීතිඥවරයෙකුට දවසින් දෙකෙන් හම්බ කරන්න පුළුවන්. මාසයක් ගන්න වැටුප ඔවුන්ට නඩුවකින් දෙකකින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කරනවා වගේම මේ නීති අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ ඒ සමාන්තර SL 5 සමාන්තර ශ්‍රේණියේ ඉන්න නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම වහාම කළ යුතුව තියෙනවා. එහෙම නැත්නම් කොමිසම ශක්තිමත් වෙන්නේ නැහැ. එය රැඳෙන්නේ නැහැ. එය රැඳුන් නැත්නම් මේ කොමිසම ශක්තිමත් කරන්න බෑ. නඩු ඉක්මන් කරන්න බෑ. ඒත් ඇත්තටම නඩුවල විශාල ප්‍රමාදයක් තියෙනවා. ලැබෙන පැමිණිලි ඒවා කඩිනමින් අහලා ඉවර කරන්නේ නැහැ. ඒවා උසාවිවලට යවලා ඉවර කරන්නේ නැහැ. මම පෞද්ගලිකව ගත්තොත් 2015 ජනමාරි වාසයේ 26 වෙනිදා ඉදිරිපත් කරපු පැමිණිලි මේ තැපැල් වැඩ වර්ජනේ වෙලාවේ මට ලියුමක් එනවා අවුරුදු 3 මාරකට පස්සේ ඒ පැමිණිල්ල පිළිබඳ සාක්ෂියක් ලබා දෙන්න කියලා. ඒකත් ප්‍රමාද වෙලා. તો ඒකෙම පැහැදිලි වෙනවා අවුරුදු 3 මාරක් වෙනකම් ඒකෙනුත් මම ඉදිරිපත් කරපු පැමිණිලි සියල්ලටම නෙමෙයි එක පැමිණිල්ලක් පිළිබඳව නඩුව පටන් මේ පරීක්ෂණ පටන් ගත්තා. ඒ පරීක්ෂණ වලට අදාළ තව අමතර විස්තර තියෙනවා නම් දෙන්න කියලා දැනුම් දීමක් කළා තිබුණා. ඒක අවුරුදු 3 මාරක් වෙනකොට වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම පෞද්ගලික කර පැමිණිල්ලක් මේ තරම් කාලයක් ගත වෙලා තියෙනවා නම් සාමාන්‍ය ජනතාව මේ රටේ සිද්ධ වෙන අල්ලස් පිළිබඳ කරන පැමිණිලි ඒවා කොයිතරම් ප්‍රමාද වෙනව කියන එක හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ අල්ලස් කොමිසම ශක්තිමත් කරන්න එහි නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න ඔවුන්ට තෘප්තියකින් යුක්තව තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න ඔවුන්ගේ වැටුප් තලයන් වෙනස් කළ යුතු වෙනවා. ඔවුන්ට ලබා දෙන පහසුකම් වෙනස් කළ යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නූතන තාක්ෂණය මේ අල්ලස් කොමිසමේ ක්‍රියාවලියට එකතු කරන්න අවුරුදු ගාණක් තිස්සේ මොකක්කෝ පැමිණිල්ලක් ටයිප් කරන එක ඇත්තටම කරේ පරණ ටයිප් රයිටර්වල. මෑතකදී තමයි හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉන්න කාලේ තමයි ලැප්ටොප් එකක් හරි ලැබෙන තත්ත්වයක් ආවේ. කම්පියුටර් ලැබෙන තත්ත්වයක් ආවේ. ඒ නිසා එතුමිය පෞද්ගලික මැදිහත් වුණා වගේම ඒ රටේ ඇතිවෙච්ච බරපතල උද්ඝෝෂණයත් එක්ක ආණ්ඩුවට සිද්ධ වුණා මේ අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච ටයිප් රයිටරේ වෙනස් කරලා කම්පියුටරයක් දෙන්න. නමුත් තවමත් බොහෝ දේවල් වෙනස් වෙලා නැහැ. කොමිසමේ ස්වාධීනත්වය සඳහා ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථා සභාවෙන් ඒ කොමිසමේ කොමසාරිස්වරු පත් කරලා තියෙනවා. ඔවුන්ට අවුරුදු 5ක කාලයක් තමන්ගේ රාජකාරිය ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අනිකුත් නිලධාරීන්ට අවශ්‍ය කරන පුහුණුව ඉහළ නිලධාරීන්ට අවශ්‍ය කරන පුහුණුව තියෙනවා. හැබැයි දැන් එක ටිකක් සීමාව ඉක්මවල යන තැනටත් වෙනවා. හැමදාම විදේශ සංචාර විදේශ වැඩමුළු ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. එහෙම වුණාමත් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙහෙ ඉන්නේ නැහැ. ගොඩක් ඉන්නේ රට. තේවැනි තත්ත්වය වෙනස් කළ යුතුයි. මොකද ඒවා එහෙම වුණොත් එහෙම ඒ නඩු සහ ඒ පරීක්ෂණ ප්‍රමාද වෙනවා. විදේශ වැඩමුළු අවශ්‍යයි. ඒ දැනුම ඒ නිපුණතාවය ලබාගත යුතුයි. හැබැයි ඒක අසීමාන්තිකව සිද්ධ වුණොත් අල්ලස් කොමිසමේ රාජකාරී කරන නිලධාරීන් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු නියෝජකාරක සභාපතිතුමනි මේ නිලධාරීන්ගේ වැටුප් විතරක් නෙමෙයි ඒ අයගේ උසස් වීම සහ ඒ අනිකුත් රාජකාරී කිරීම සඳහා දෙන පහසුකම් ඒ ඉදිරියට යාම සඳහා ඉඩ පහසුකම් සැකසීමත් අත්‍යවශ්‍ය වෙනවා. අපි දන්නවා එහෙම නැති කොමිසන් ගොඩක් තියෙනවා. මානව හිමිකම් කොමිසම ගත්තොත් අවුරුදු ගාණක් තිස්සේ එතන නිලධාරීන් රැඳෙනවා. ඔවුන්ට උසස් වීම පටිපාටියක් නැහැ. ඔවුන්ට වෙන තැනකට මාරු වෙන්න බෑ. ඔවුන් ඒ කොමිසමේම නිලධාරී විදිහට ඉන්නේ. ඒතර එහෙම වුණාම ඒ අයට ඉදිරියට යන්න බෑ. තමන්ගේ රැකියාව පිළිබඳ තෘප්තියක් නැහැ. වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ස්වාධීන කොමිසමක් යටතේ ඉන්න නිසා එයට වෙන ගිහිලා කියන්න තැනක් නැහැ. උද්ඝෝෂණ කරන්න විදිහක් නැහැ. අරගල කරන්න විදිහක් නැහැ. නමුත් මේ රටේ සාමාන්‍ය සමාජයේ ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පත් කරද්දී මේ ස්වාධීන කොමිසම් සභාව ශක්තිමත් කළ යුතු වෙනවා. ඒ කොමිසම් සභාව ශක්තිමත් කරන්න නම් ඒ නිලධාරීන්ගේ සහ ඒ ආයතනවල තියෙන භෞතික සම්පත් සහ අනිකුත් සම්පත් දියුණු කළ යුතු වෙනවා. ඒකට රජය ප්‍රධාන වගකීමක් විදිහට වහාම ඉටු කළ යුතුද? මොකද දූෂණ වංචා නතර කරනවා කියලා ආණ්ඩුව ලොකුවට සද්ද ගෝසාව දැම්මට ඒ ආයතන ශක්තිමත් කරන්නේ නැතුව ඒක කවදාකවත් කරන්න බෑ. අපි දන්නවා ලෝකයේ දූෂණ වංචා නතර කරන ඒ ආයතන තියෙන ප්‍රධාන රටවල්වල අල්ලස් කොමිසම ඉන්න නිලධාරී එකිනෙකාට අඳුරන්නේත් නැහැ. එවැනි ආන්ත්‍රණයක් තියෙනවා. ඒ කොමිසමේ වැඩ කරන නිලධාරීන් තවත් නිලධාරියෙක්ව අඳුරන්නේ නැහැ. ඔවුන් වෙන් කළා තියෙනවා. ඔවුන්ට වෙනම කාමරයක් තියෙනවා. ඒ වෙනම කාමරේ ඉඳලා තමයි තමන්ගේ රාජකාරිය කරන්නේ. එතන ඉන්න උසස් නිලධාරි කීප දෙනෙක් තමයි තමන්ගේ කොමිසමේ ඉන්න පහළ නිලධාරි කවුද කියලා දන්නේ. ඒක ඉතා අත්‍යවශ්‍යයි. මොකද කොමිසමේ නිලධාරීන් එකිනෙකාට අඳුරගත්තම එක එක කේස් එක ඉන්වෙස්ටිගේට් කරද්දී එකිනෙකා අතර අනවශ්‍ය ගනුදුනු ඇති වෙනවා, අනවශ්‍ය බැඳීම් ඇති වෙනවා. අවසානයේ සමහර දේවල් අල්ලස් කොමිසමට පැමිණිලි කරාට කොමිසමේ නිලධාරීන් විසින් මේව යට ගන්නත් පුළුවන්. ඒවා සිද්ධ වෙච්ච ඕනතරම් දේවල් තියෙනවා. අපි දන්නවා ඒ මේ අල්ලස් කොමිසම ලංකාවේ තියෙන මේ අල්ලස් කොමිසමටම ඉදිරිපත් වෙච්ච සාක්ෂි සියන ඉතා පැහැදිලිව ඔප්පු වෙච්ච බොහෝ සිද්ධීන් කෝටි ගණන්වල සිද්ධීන් යට ගියා. ඒවා ෆයිල් නැති වුණා. අතුරුදහන් සමහර ඒවා පරීක්ෂණ භාගයට ගිහිල්ලා ඒ පරීක්ෂණ වෙන පැත්තකට ගියා. ඒවා ඉතිහාස සිද්ධි ගොඩක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ස්වාධීනව රාජකාරී කරන්න අවශ්‍ය කරන පහසුකම් සලසනවා වගේම ඒ ආයතනයේ විධිමත් කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිපාදන සකස් ලබා දිය යුතුයි. කොමිසමේ නිලධාරී කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ඒ නිලධාරි කැමති තමන්ගේ ආයතනය ශක්තිමත් කරන්න. ප්‍රශ්න වෙලා තියෙන්නේ අර මහා භාණ්ඩාගාරයට ගිහිල්ලා සල්ලි ඉල්ලලා හිඟා ගන්න. මහා භාණ්ඩාගාරෙන් මේ ආයතනයේ වැදගත්කම හරියට තේරුම් අරගෙන ඒ ආයතනය ශක්තිමත් කරේ නැත්නම් ඒ ආයතනයට සල්ලි උපදවන්න බෑ. මොකද අල්ලස් කොමිසම පිළිබඳ පරීක්ෂණ අල්ලස් කොමිසම පරීක්ෂණ කළා උසාවියට ඒ නඩු ඉදිරිපත් කරාට ඔවුන්ට ආදායම් වෙන්නේ නැහැ. වෙනත් සමහර රජයේ ආයතන වගේ ලාභ ලබන ආයතනයක් නෙමෙයි. එතකොට ආණ්ඩුවේ වගකීම තමයි ඒකට අදාළ කරන පහසුකම් සැපයීම. ඒ නිසා මේ නිලධාරීන්ගේ තත්ත්වය සහ මේ භෞතික සම්පත්වල තත්ත්වය උසස් කිරීම ආණ්ඩුව වහාම කළ යුතු දෙයක් විදිහට මම අවධාරණය කරනවා. ඒ වගේම තමයි ඒ උසස් වීමේ පටිපාටිය සහ ඔවුන්ගේ රාජකාරී පිළිබඳ තියෙන අතෘප්තිය ඒක වෙනස් කරන්න. අපි දන්නවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගත්තොත් සුනාමියත් එක්ක මෙයා මධ්‍යස්ථානේ පිහිටෙව්වා. ඒ වෙලාවේ හදිසි අවස්ථාවක් විදිහට. හැබැයි එතෙන් සිට මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියලා කියන්නේ නිකන් ආයතනයක්. ඒකට උපාධිධාරීන් සහ අනිකුත් සේවකයන් බඳවගත්තා. බඳවගත්තට ඔවුන්ට උසස් වීමේ පටිපාටියක් නැහැ. ඔවුන්ගේ විශ්‍රාම වැටුපක් නැහැ. ඔවුන් දෙපාර්තමේන්තුවක් නෙමෙයි. ඔවුන් අධිකාරියකුත් නෙමෙයි. තෙවැනි ආයතන තියෙනවා පෙරට. ඉතින් මේවා මේ හදිස්සිය සිද්ධ වෙච්ච දේවල්. අල්ලස් සම්බන්ධයෙන් ඇතිවෙච්ච ආන්දෝලනයත් එක්ක එදා මේ පනත ඉදිරිපත් වුණා මුල් පනත. හැබැයි අද අවුරුදු ගාණක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මෙවැනි මහාධිකරණයට නඩු පවරන්න පුළුවන් කියන එක විතරක් නෙමෙයි. ඇත්තම ගත්තොත් කාලීන අවශ්‍යතාවයක් මේ අධික අල්ලස් පනත මුළුමනින්ම අලුත් කරන්නේ. මොකද අලුත් තාක්ෂණය සහ අලුත් නීති රීති අඩංගු කරලා මේ පනත යාවත්කාලීන කරන එක අත්‍යවශ්‍ය දෙයක් විදිහට තියෙනවා. මං උදාහරණයක් කිව්වේ අර සුනාමියත් එක්ක හදිසිය පිහිටවපු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානේ. ඒක ඇත්තටම සුනාමියට අහුවෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ආපදාවට ලක් වෙච්ච ආයතනයක් වෙලා තියෙනවා. ඒක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියලා හදිසිය පිහිටවපු නිසාම එය හදිසි පනතක් විදිහට සම්මත කරපු නිසාම එහි බොහෝ අඩුපාඩු අපි දකිනවා. එහි සේවකයෝ බොහෝ අතෘප්තියට පත් වෙලා තියෙනවා. එවැනි ආයතන ගොඩක් තියෙනවා. මං තව එකක් කිව්වේ මානව හිමිකම් කොමිසම. එතනත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතර මානව හිමිකම් පිළිබඳ ගොඩක් පැමිණිලි එනවා. ඒ පැමිණිලි විභාග කරන්න එතන නිලධාරීන්ට ඒ ඒ ඔක්කොම ඉවර කරගන්න බැහැ. තොවුන් එහෙම ලොකු උනන්දුවක් කින් වැඩ කරන්න නම් ඔවුන්ට ඒ දිරිගැන්වීම කළ යුතුයි. ඒක නැතුව අපි බලාපොරොත්තු වෙනවා නම් එවැනි සේවයක් කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පැමිණිලි විවාහ කිරීමේ ප්‍රමාදේ. අතරම ගත්තොත් උසාවියේ නඩු අහනෝ එක ප්‍රමාද වෙනවා වගේම අල්ලස් කොමිසමේ පැමිණිලි විවාහ කිරීමත් ප්‍රමාද. ඒ ප්‍රමාද වීමට හේතු මමාර කීපුවා වෙන්න පුළුවන්. හැබැයි ඒ හේතු එහෙමනම් ඒක වෙනස් කිරීම රජයේ ප්‍රධාන වගකීම. તો ඒක රජයේ ප්‍රධාන වගකීමක් ප්‍රමුඛතම කාර්යක්ෂේ සලකලා රජය මේ පිළිබඳ අවශ්‍ය කරන මැදිහත් වීම පහසුකම් සැලසීම වහාම කළ යුතු තියෙනවා. එහෙම නොකළොත් අපිට හැමදාම හොරකම් අල්ලස් දූෂණ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ක්‍රියාමාර්ග නැහැ. අපේ රටේ ඇත්තටම තියෙන දැන් ඒ තත්. හැම තැනම හැමදාම රූපවාහිනී පත්‍රේ එහෙම නැත්නම් රේඩියෝ එකේ අපි බලනවා අහනවා කියවනවා හොරකම් දූෂණ අල්ලස් ඕන තරම් සිද්ධි තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර අල්ලස් සිද්ධි ඇති වුණත් කොච්චර දූෂණ වංචා ඇති වුණත් ඒව පිළිබඳව අපි කොච්චර කතා කරත් ඒවට ක්‍රියාමාර්ග ගන්න. ක්‍රියාමාර්ග ශක්තිමත්ව ගන්නවා නම් රටක මේ දූෂණ අල්ලස් අවම කරන්න පුළුවන්. මම කියන්නේ සම්පූර්ණ නතර කරන්න පුළුවන්. මේ තියෙන කුණු වෙච්ච ගඳ ගහන පල් වෙච්ච ආර්ථිකය ඇතුලේ මුළුමනින්ම අල්ලස මුළුමනින්ම දූෂණ නතර කරන්න බෑ. ඒක ආර්ථිකයත් එක්ක බැඳිච්ච ප්‍රශ්නයක්. මේකේ පදනමේ තියෙන ආර්ථිකය. අද අපරාධ වැඩි වෙනවා. හොරකම් වංචා හොරකම් මිනිමරුම් බැංකු කැඩීම් ඝාතන කුඩු පාතාලේ අද එහෙම ආගිලද. ඒකේ පතුලේ තියෙන ආර්ථිකය. මිනිසුන්ට සල්ලි නෑ. මිනිසුන්ට සල්ලි නැති වුනාම මිනිස්සු බැංකු කඩනවා. මිනිස්සු කුඩු විකුණනවා. කුඩු කොච්චර අල්ලනවද? අය අල්ලන ප්‍රමාණයට දඬුවම් දෙනවා. මරණ දඬුවම් දෙනවා. මරණවා කියලා දැන දැනත් ඇයි මේ මිනිස්සු කුඩු ගෙන්නන්නේ? අද එක්කෙනෙක් අහුනොට හෙට තව එක්කෙනෙක් අහුවේ. වෙන ආර්ථිකයේ ජීවත් වෙන ක්‍රමයක් නැති වුනාම මිනිස්සු පහසුවෙන්ම මේ නීති විරෝධී අපරාධ වලට අපචාර වලට ලක් වෙනවා. යනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි අද මේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒකට නීතියෙන් විතරක් උත්තර හොයන්න ගියාට ඒක කවදාකවත් කරන්න බෑ. ඉතින් ආර්ථිකයේ පදනම ආර්ථිකයේ නැමැති පදනම ඒ ගෙදර හදද්දි ගෙදර අත්තිවාරම ශක්තිමත් තියෙනවනේ. ඒ මත ඉදිවෙන බිත්ති ඒ මත ඉදිවෙන වහලේ ඒව පුපුරන්නේ නැහැ කඩාගෙන වැටෙන්නේ නැහැ. අත්තිවාරම දෙදරලා තිබුණොත් ආර්ථිකයේ දෙදරලා තිබුණොත් ඒ මත ගොඩනැගෙන බිත්ති පුපුරන ඒ මත ඉදි කරන ජනෙල් ලුලුවව එහෙම නැත්නම් ඒ මත ඉදි කරන දොරවල් වහලේ ඒක කඩාගෙන වැටෙනවා. ඒ නිසා මෙතන පතුලේ තියෙන ආර්ථිකය. ඒ නිසා ආණ්ඩුව තේරුම් ගත යුතුයි. අද සමාජ අපරාධ වැඩි වෙලා. සමාජ අර්බුදයක් නිර්මාණය වෙනවා. මේ සමාජ අර්බුදයේ ප්‍රධාන හේතුව ආර්ථික අර්බුදය. ඒ ආර්ථික අර්බුදයත් එක්ක තමයි අල්ලස දූෂණය වැඩි වෙන්නේ. ඒ ආර්ථික අර්බුදයත් එක්ක තමයි සමාජ අපරාධ වැඩි වෙන්නේ. සමාජ අපරාධ වැඩි වෙනකොට ඒක දේශපාලන අර්බුදයක් වටපත් වෙනවා. ඒ අද ඒක වෙමින් තියෙනවා. ආර්ථික අර්බුදේ සමාජ අර්බුදයක් වෙලා සමාජ අර්බුදයේ දේශපාලන අර්බුදයක් වෙලා දේශපාලන අර්බුදයේ නිසා රට අස්ථාවර වෙලා අරාජික වෙලා තියෙනවා. තෙවැනි අරාජික අස්ථාවර වෙච්ච තැනක නීතිය සදාචාරය එහෙම නැත්නම් එවැනි අපි සමාජ සම්මතයේ පිළිගන්න ප්‍රධාන ඒ සංකල්පයන් ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක තමයි අද සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ පැමිණිලි විභාග කිරීම පැමිණිලි විභාග කරන වගේම ඒකට අදාළ දඬුවම් දබා දී ක්‍රියාමාර්ග ගැනීම ඒක වහම කඩිනම් කළ යුතුයි. ඒකට තමයි ඔබතුමන්ලා මේ පාර්ලිමේන්තුවේ ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවේ සාකච්ඡා කරලා විශේෂ අධිකරණ තුනක් පිහිටෙව්වේ. විදේක විශේෂ අධිකරණ තුනක් පිහිටවන්න නීති සම්මත කර. නීතිය සම්මත කරා. මට මතකයි ගිය අවුරුද්දේ දෙසැම්බර්වල මේ පිළිබඳව අධිකරණ අමතිවරයා පිළිතුරු දුන්නා. පෙබරවාරි මාසේ වෙනකොට මේ අධිකරණ පිහිටවනෝ මේ පෙබරවාරි මාසේ වෙනකොට මේවා වැඩ පටන් ගන්නවා. තවමත් නැහැ. දැන් එක අධිකරණයක් තමයි පිහිටවල. ඒකත් තමයි වැඩ පටන් ගත්තේ නැහැ. මේ අගෝස්තු උසාවි නිවාඩු වෙනෝ සැප්තැම්බර් තමයි ඇත්තටම මේක පටන් ගන්න. ඒතර ඇයි මෙච්චර කාලයක් යන්නේ?
කාංජන විජේසේකර will take the chair.
ගරු මන්ත්‍රීතුමා මූලාසනයට යෝජනා කරනවා. ගරු මූලාසනයට උඩ මන්ත්‍රීතුමනි, මම කතා කරමින් හිටියේ අධිකරණ විශේෂ අධිකරණ තුන පිළිබඳ. ඒ පිළිබඳ නීතිය අපි සම්මත කරා මෙතන. නීතිය දැන් ප්‍රශ්නයක් නෑ. තුර දැන් තියෙන ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න. තුර තවමත් ආණ්ඩුවට බැරි වුණා මාස ගාණක් ගිහිල්ලා මේ අධිකරණ තුන ආරම්භ කරන්න. එක අධිකරණයක් තමයි දැන් ආරම්භ කරනවා කියලා කෑකෝ හාහුව යන්න. එකත් එකයි. තව දෙකක් පුළුවන්. තුර දැන් දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරලා ඒ පිළිබඳ දඬුවම් දෙන නීතිය ශක්තිමත් කරනවා ක්‍රියාත්මක කරනවා නම් ආණ්ඩුව වහම කරන්න ඕනේ. දැන් නීතිය තියෙන නිසා ඉක්මනින් එක පිටවන්න. ඒකට විනිශ්චකාරවරු ප්‍රශ්නයක්ද? විනිශ්චකාරවරු මදි කියලා ප්‍රශ්නයක්ද? මහාධිකරණ විනිශ්චකාරවරු මදිද? නෑ, ඒක එහෙම නෙමෙයි. ඕනතරම් අපේ රටේ විනිශ්චකාරවරුන් ඉන්නෝ, මහාධිකරණවල විනිශ්චකාරවරු මදි නම් ඒ මහේස්ත්‍රාත් උසාවි වලින් ඒ බඳව ගන්න ඒ විභාග පවත්වල ඒ කාර්යපටිපාටි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. කාඩර් එකත් වැඩි කරලා කියලා කිව්වා. ඉතින් නමුත් ඔබතුමන්ලගේ පැත්තෙන් කියන එකට බිල්ඩින් එකක් නෑ, ඒකට හොඳ තැනක් නෑ. ඉතින් මේක හරි ඇත්තම ගත්තොත් හරි සරලව දැකලා තියෙන. ඉතින් රටේ ජනතාවක් බලාගෙන ඉන්නවා, කෝටි දෙකෝටි ගක් ජනතාව බලාගෙන ඉන්නවා. දූෂණ නාස්ති වංචා නතර කරලා නීතිය හරියට තදින් ක්‍රියාත්මක වෙයි කියලා. ඒත් ඒකට අවශ්‍ය කරන බිල්ඩින් එකක් හොයාගන්න බැරි නම් මේ ආණ්ඩුවට කෝටි ගණන් දීලා අමාත්‍යංශවල කාර්යාල ගන්න, අමාත්‍යංශ ගොඩනැගිලි ගන්න, කුලිය කෝටි ගණන් දීලා මාසික කුලී ගාස්තු කෝටි ගණන් වෙනවා. අර කුෂ්කර්ම අමාත්‍යංශ බිල්ඩින් එක ගත්තා වගේ. ඉතින් අධිකරණයක් අලුතෙන් හදන්න කාලයක් යනවනම් ඒ සඳහා ගොඩනැගිල්ල කුලියට හරි අරගෙන මේක පටන් ගන්න පුළුවන්. මේකට ගොඩනැගිල්ල නැහැ කියන එක උත්තරයක් නෙමෙයි. මම දැක්ක අධිකරණ ඇමතිවරු පිළිතුරු දුන්නේ මේ විශේෂ අධිකරණ තුන පිහිටවන්න ඒකේ ඉදිකිරීම ප්‍රමාදයක් තියෙනවා. ඉතින් මේ ඉදිකිරීම කියන්නේ තියෙන ගොඩනැගිල්ල ප්‍රසංස්කරණය කරලා ගන්න ප්‍රමාදයක් තියෙනවා. ආණ්ඩුවක් මේ බහුතර මන්ත්‍රීවරු ඉන්න ආණ්ඩුවක් ජනාධිපති අගමැතිවරයි ඇමතිවරු ඉන්න ගොඩක් ලෝකෙල් වැඩිම ඇමතිවරු ඉන්න රට එහෙම ඇමතිවරු ඉඳලත් මේ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කරන්න නඩුහන්න ගොඩනැගිල්ලක් හොයාගන්න බෑ කියන එක කොයිතරම් බොළඳ උත්තරයක්. ඒකෙන්ම පේනව නේද ආණ්ඩුව කොයිතරම් බැරිබැරියාවකින් ඉන්නවද කියලා. කොයිතරම් මේවක් මෙහෙම එකක්වත් පිහිටව ගන්න ඉක්මනින් කඩිනමින් ක්‍රියාත්මක කරන්න බැහැයි කියලා කියන එකෙන්ම පේනවා ආණ්ඩුවට කොයිතරම් නොහැකියාවක්ද කියලා. කොහොමද රටක් පාලනය කරන්නේ? රටේ ආර්ථිකයක් හදන්නේ? රටේ සමාජ අපරාධ වළක්වන්නේ කොහොමද? මේ නීතියෙන් පාර්ලිමේන්තුවේ සම්මත කළ දීපු පනතට අනුව ඒකට අවශ්‍ය කරන ගොඩනැගිල්ල කුලියට හරි අරගෙන ඉක්මනින් ඒ අධිකරණ ක්‍රියාවලිය පටන් ගන්න ඇත්තටම හැකියාව තියෙනවා. ඒ එහෙම තියෙද්දි ඇයි මේ පරක්කු කරන්නේ? කොහොම මේ අධිකරණ? නිසා එක අධිකරණයක් ගැන තමයි දැන් කතා කරන්න ඕන. දැන් අපි පිහිටවනවා කියලා. නෑ, තව අධිකරණ තුනක් පිහිටවන්න නීතියද? පනත සම්මත කර එහෙම. එහෙමනම් ඒ හැකියාව තියෙනවා. නිසා අපි ආණ්ඩුවට නැවත අවධාරණය කරනවා. කයිවාරු ගැහුවට වැඩක් නෑ. වැඩ කරලා පෙන්නන්න. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක. ජනතාවට වැඩක් නෑ කතා. ජනතාවට උනේ වැඩ. එනිසා වංචාව දූෂණය අල්ලස නතර කරන්න ඒ නීතිය ක්‍රියාත්මක කරන ඒ ප්‍රධාන තැන් ශක්තිමත් කරන්න ආණ්ඩුව වහම් පියවර ගත යුතුයි. ඉතින් ඒ එහෙම තත්ත්වයක් අපි දකින්නේ නැහැ. ඒ වගේම මට දැනගන්න ලැබුණා ඒ පිහිටවපු විශේෂ අධිකරණයට පත් කරපු විනිශ්චකාර තුමියක් ගැන මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මොනවද කටකඩිච්ච කතාවක් කිව්වා කියලා. ඒ විනිශ්චකාර තුමියගේ ස්වාමියා ජනතා විමුක්ති පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධායක කියලා. ඒ වාචාලකම පෙන්වුවට කමක් නැහැ. එවැනි උගත් විනිශ්චකාරවරියන්ට ඒ අයගේ ස්වාමිවරුන්ට ඒ විදිහට අපහාස කරන්න එපා. මම හොයලා බැලුවම් ඒ විනිශ්චකාරවරියගේ ස්වාමියා වෛද්‍යවරයෙක්, දන්ත වෛද්‍යවරයෙක්. ඒ දන්ත වෛද්‍යවරයාගේ ගම බලංගොඩ රත්නපුරේ දිස්ත්‍රික්කේ. ඒකට පට බැඳලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක කියලා. පට්ටපල් බොරුව. ඒකෙන් පෙන්නන්නේ තමන්ගේ හිස්කම්, තමන්ගේ වාචාලකම විතරක් නෙමෙයි තමන්ගේ හිස්කම්. එවැනි මන්ත්‍රීවරු එවැනි වාචාල කතා කිව්වට ප්‍රශ්නයක් නැහැ. අපි ඒ විනිශ්චකාරතුමියට කියනෝ බය නැතුව මේ අධිකරණේ අලුත් අධිකරණේ ඒ පිහිටවපු අධිකරණේ මහාධිකරණේ ඒ වගකීම අරගෙන ඒ කටයුතු නිසියාකාරයෙන් ඉටු කරන්න ඒකට අවශ්‍ය කරන ධෛර්ය ශක්තිය මේ රටේ ජනතාව දෙනවා. මේ හොරු බයයි. ඒ බය නිසා තමයි ඒ වගේ වාචාල කතා කියන්නේ. ඒ වගේ වාචාල කතා කියලා ස්වාමියාගේ නම පාවිච්චි කරලා එහෙම වාචාල කතා කියන්නේ මේ අධිකරණයට බයට. ඇයි බය? ඒ පහුගිය කාලේ කරපු හොරකම් වංචා ඒවයින් අහන්න ගත්තොත් නඩු අහන්න ගත්තොත් ඉන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි කූඩු ඇතුලේ. ඒකට බයට තමයි විනිශ්චකාරවරුන්ට ඒ විදිහට විනිශ්චකාරවරියන්ට අපහාස කරන්නේ. මට මතකයි ශ්‍රේණි ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය මේ පාර්ලිමේන්තුවෙන් පත් කරපු කමිටුවට ආපු වෙලාවේ මමත් එහි සමාජිකයෙක් විදිහට හිටියා. ඒ මන්ත්‍රීවරු කොයිතර මන්ත්‍රීවරු නෙමෙයි ඇමතිවරු එදා කොයිතරම් පහත් අපහාස විදිහටද එතුමියට කතා කරේ. මේ රටේ නීතිය ඉහළම ආයතනයේ ශ්‍රේෂ්ඨාධිකරණ අගමිනිස්සුකාරු එතුමියව තමන්ගේ දේශපාලන උමනාවන් ඉටු කරේ නැහැ කියලා එතුමියව දුරෙන් පහ කරන්න ගත්තා. එතුමිය පාර්ලිමේන්තුවේ කමිටුවට ආපු වෙලාවේ ඉතාම පහත් නින්දිත නීච විදිහට කතා කරපු මන්ත්‍රීවරයා තමයි අදත් මේ විශේෂ මහාධිකරණයේ චම්පා රාජරත්න විනිශ්චකාරතුමිය ගැන කතා කරලා තියෙනවා. මෙරට ජනතාවට අපි කියනෝ මෙවැනි වාචාලෙන් මෙවැනි වගකීමක් නැතුව එවැනි ප්‍රකාශ කරන අය ඒ අයගේ භාවිතාව ඔබ තේරුම් ගන්න ඔබට පුළුවන් තීන්දුව ගන්න ඔබට පුළුවන් තීරණය ගන්න ඔබ තමයි මේ රටේ සැබෑ විනිශ්චකාරවරුනේ. එනිසා ඒ ප්‍රකාශයත් මම ඉතා දැඩි ලෙස හෙලා දකිනෝ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනෝ මේ අධිකරණ තුන වහම ඉක්මනින් පිහිටවලා මේ කටයුතු කඩිනම් කරලා මෙවැනි හොරුන්ට වහම දඬුවම් දෙන්න. ඒකෙදි මම එදත් කිව්වා ආණ්ඩුව මේ ආණ්ඩුව වංචා දූෂණ නවත්තර කරනවා කියලා ආපු ආණ්ඩුව පටන් ගන්නකොටම හොරකම් වලින් පටන් ගත්තා. එනිසා මහ බැංකු බැඳුම් කර වංචාව ඒ නඩුව මේ අධිකරණය අහන්න පටන් ගන්න ඉස්සෙල්ලම කියලා. අපි එහෙම කියන්නේ එතකොට තමයි මේක දේශපාලන පරිගැනීම සඳහා පිටවපු නැති අධිකරණයක් කියලා ඔප්පු වෙන්නේ. සබ් ආණ්ඩුවේ ප්‍රතිවිරුද්ධයගේ නඩු විතරක් නෙමෙයි චෝදනා විතරක් නෙමෙයි ආණ්ඩුව ඇතුලේ ඉන්න අය ඒ නඩුත් අහන. අල්ලස් කොමිසමේ එවැනි චෝදනා තියෙන ලිපිගනු සකස් වුණා. මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු හතර දෙනෙක් එකෙන් තුන්දෙනෙක් දැන් මේ පැත්තේ අන්තිම එක්කෙනත් පැන්න ඊයේ පෙරේද 16 කණ්ඩායම. ඊට කලින් ඉඳලා ඔය ආණ්ඩුවේ හිටපු ඇමතිවරු හතර දෙනෙක් සම්බන්ධයෙන් පැමිණිලි විභාග කරා. පැමිණිලි විභාග කරලා එක ඇමතිවරයෙක්ට අදාළ ෆයිල් එක උසාවියට ඉදිරිපත් කරා. ඒ නඩුව අහන්න පටන් ගත්තා. එතකොට මොකක්ද උනේ? අන්න ඒ වෙලාවේ තමයි අනිත් ඇමතිවරු ගිහිල්ලා ජනාධිපතිව මුණ ගැහිලා ජනාධිපතිතුමාට කිව්වේ මේ අපි හදපු ආණ්ඩුවේ දැන් අපිට විරුද්ධව නඩු දාන්න යනවා. අන්න බ්‍රයිබරි එක අපිට විරුද්ධව ෆයිල් හදනවා. උසාවි දාන්න යන්නේ. මොකක්ද උනේ? මේ සිද්ධිය වෙලා දවස් දෙකයි තුනයි ගියේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරා අධ්‍යක්ෂ ජෙනරල් වරිය පිළිබඳව අල්ලස් කොමිසම් පිළිබඳව. එතුමිය මැලේසියාවේ වැඩමුළුවකට ගිහිල්ලා ඉන්න වෙලාවේ මැලේසියාවේ කතාවක් කරා එහේ රාජතාන්ත්‍රික ඒ නියෝජිතව ඉන්න තැන ලංකාවේ අල්ලස් කොමිසම දැන් හොඳයි අධ්‍යක්ෂ ජෙනරල් වරිය විදිහට ස්වාධීනව මට කටයුතු කරන්න දැන් ඉඩ දීලා තිනෝ. ජනාධිපතිතුමා අගමැතිතුමා ආණ්ඩුව මට ස්වාධීන අපිට ස්වාධීනව වැඩ කරන්න ඉඩ හදලා තිනෝ. කතාව එහෙ කරලා අනිත් පැත්ත හැරෙනකොට මෙහෙන් ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉතාම නිර්දය ලෙස විවේචනය කළා. දේශපාලන අතකොලුවක් කර අන්තිමට මොකක්ද උනේ? අධ්‍යක්ෂ ජෙනරාල් වරියට ගෙදර යන්න උනා. අධ්‍යක්ෂ ජෙනරාල් වරියට ඉල්ලාස් වෙන්න සිද්ධ උනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අර ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු හතර දෙනාට එරෙහිව නඩු ෆයිල් හතර උසාවියට ගෙනියන්න ලෑස්ති වෙච්ච එක. ඒක තමයි ඇත්ත. ඒක තිත්ත ඇත්ත කවුරුත් දන්නවා. ඒ ඇමතිවරු පෞද්ගලිකව කතා කළකුවා මට නඩු දාන්න එපා මේක ගෙනියන්න එපා කියලා. ජනාධිපතිවරයා මැදිහත් වෙලා අවසානයේදී නඩු ෆයිල් හතර දැම්මේ නැහැ. එකක් නම් දැම්මා අර වාහන සිද්ධියක් සම්බන්ධයෙන් ෆෞසි ඇමතිතුමාට. අනිත් තුනම දැම්මේ නැහැ. අද වෙනකන් නැහැ. අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් තවම අපි දැක්කේ නැහැ නඩු. ඒක ඒක තමයි දේශපාලන මැදිහත් වීම. ඉතින් අපි සුවදීනයි කිව්වට එතන පැහැදිලි දේශපාලන මැදිහත් වීමක් තියෙනවා. ඒ නිසා ඒ දේශපාලන මැදිහත් වීම වහම නතර කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි කොච්චර කතා කරත් මේවා සුවදීන ආයතන කියලා මේ අල්ලස දූෂණේ නවත්තන්න බෑ. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු ඒ අයට එරෙහිව චෝදනා තියෙනවා, පැමිණිලි දීලා තියෙනවා. ඒව විවාහ කරන්න. ඒව දාන්න මේ
ගරු මන්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
මේ මහාධිකරණය දැන් යන්න පුළුවන් මහාධිකරණය. ඒත් මහාධිකරණය දන්නවම සමහරව තියෙනවා පොදු දේපල පිළිබඳ ප්‍රශ්න. ඒකට අප නැතුව ඇතුළට දාන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා ආණ්ඩුවේ ඇමතිවරු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයට ඒ සම්බන්ධයෙන් තියෙන නඩු වහම ක්‍රියාත්මක කරන නඩු දාන්න. එහෙම නැතුරොත් මේක දේශපාලන පිළිගන්න තැනක් බවට පත් වෙනවා. සමම කිව්වේ අර විශේෂ අධිකරණ වලින් මහ බැංකුව බැඳුම් කර වංචාව ප්‍රධාන පළවෙනි නඩුව විදිහට අහන්න ගන්න. තවත් ඒ ආණ්ඩුව ඇතුලේ තියෙන හොරකම් කරපු හොරකම් පිළිබඳ නඩුව අහන්න. ඒවත් එක්ක විපක්ෂයේ පහුගිය කාලෙවත් ගන්න. එතකොට තමයි මේකේ සමබරවතාවය තියෙන්නේ. මේක දේශපාලන පිළිගන්න නෙමෙයි මේව පිටිවෙක කියන එක ඇත්තටම ඔප්පු වෙන්නේ. ටික කරලා පෙන්නන්න. නැත්තම් රටේ ජනතාව හිතනවා මේක විපක්ෂය අය දඩයම් කරන්න පිටවන අධිකරණ කියලා. අද මේ මහාධිකරණයට ගෙනියන්න පුළුවන් කියන එකත් විපක්ෂය ඉලක්ක කරගන්න ගෙනහපු එකක් කියලා හිතනවා. ඒ නිසා එහෙම ඒ தත්ත්වය වෙනස් කරන්න, ඒ தත්ත්වය වෙනස් කරන්න වගකීම තියෙන ආණ්ඩුවට. ඒ වගේම අපි දූෂණ ගැන කතා කරනවා, ඒ ස්පන්ද ආයතන තියෙනවා, කෝප් එක තියෙනවා, PAC එක තියෙනවා, අල්ලස් කොමිසම තියෙනවා, ජනාධිපති විශේෂ කොමිසම පිටවනවා. හැබැයි ඒ කොමිසම් වල හෙළිදරව් වෙනවා. ඕන තරම් මේව පිළිබඳ හෙළිදරව් වෙනවා. හෙළිදරව් නම් මාධ්‍යවල යනවා. කෝටි මෙච්චරයි අච්චරයි හොරකම් කරා, ඊයේ දවස පුරාම ඒව පිළිබඳව සාකච්ඡා කරා. හැබැයි ක්‍රියාමාර්ග නැහැ. ඒක ගත්තත් 2015 CID මගින් පරීක්ෂණ පටන් ගන්නත් අද වෙනකන් ඒ පිළිබඳව බිලියන ඩොලර් බිලියන ගණක් චයිනා හබර් එකෙන් ගත්ත එක පිළිබඳව කෝ
මන්තුමා අවසන් කරන්න.
ඒ අවසන් ක්‍රියාමාර්ග නැහැ. ඒ නිසා කතා කර කර ඉඳලා වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න මේ අධිකරණ මේ අල්ලස් පනත සංශෝධනය කිරීම හරහා මේ ලැබෙන බලය මහාධිකරණ හරහා මේ කඩිනම් කරන්න, වගේම ආණ්ඩුවක් විදිහට මේ ආයතන ශක්තිමත් කරන්න වහම් මැදිහත් වෙන්න කියලා අවධාරණය කරමින් මානන්තර වෙනවා. බොහොම ස්තුතියි.
පාර්ලිමේන්තුව සවස 1:30 වෙනකල් තිබෙනවා. අත්තිරෝනෝම්සර්